ආයුබෝවන් දුවේ පුතේ, අදත් අපි රුහුණු සේවයේ රුහුණු ගුරු ගෙදර තුලින් ඔබ හමුවනවා 10 ශ්‍රේණියේ ජීවින්ගේ ලාක්ෂණික පාඩමේ තවත් කොටසක් සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙයි. ඔබට මතක ඇති අපි ගියවර සාකච්ඡා කරා ජීවින්ගේ ලාක්ෂණික කියන්නේ මොනවද? ඊයත් අපි සාකච්ඡා කරා සෛලිය සංවිධානය කියන එක. එතර සපිකුව සෛලිය සංවිධානයක් දකින්න පුළුවන් ජීවීන් තුළ පමණයි, අජීවීන් තුළ සෛලිය සංවිධානයක් දකින්න බැහැ. එතන අපි අද සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන මුලින්ම පුතේ තමත් ලාක්ෂණිකයක් ජීවින්ට පමණක් පොදු වෙච්ච පෝෂණය. පෝෂණය දැන් පෝෂණය කියවම ඔබේ මනසට එන්නේ මොකද්ද? ඔබේ හිතට එන්නේ මොකද්ද? අපි දන්නවා අපේ ජීවි පවත්වාගෙන යන්න අපිට ශක්තිය ඕනි කරනවා. ඒ වගේම දේහයේ වර්ධනය සඳහා ද්‍රව්‍ය ඕනි කරනවා. නේද? එතකොට පුතේ පෝෂණය කියන එක අපි 6 වසර දාමු ඔබට මතක ඇති අපි නගත්තේ ජීවීන් සිය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම කියලා. ඒකත් හරි. පෝෂණය කියලා කියන්නේ ජීවීන් තමන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම තමයි. එතකොට පුතේ මේ අපි 10 ශ්‍රේණියේදී පෝෂණය කියන එක මෙන්න මේ විදිහට හඳුන්වනවා. කොහොමද? ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය කියලා. මොකද්ද? ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය කියලා අපි හඳුන්වනවා. ඔබට දැන් පෝෂණය කියන එක පැහැදිලිද? මොකද්ද? මම ආපහු මතක් කරන පුතේ ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ ශාරීරික සෛල වර්ධනයට ගෙවි ගිය කොටස අලුත්වැඩියා කිරීම වැනි ජීවක්‍රිය සඳහා ශක්තිය අවශ්‍ය කරනවා. මොනාරත් ශක්තිය උනේ කරන්නේ සෛල ශාරීරික සෛල වර්ධනයට ගෙවි ගිය කොටස අලුත්වැඩියා කරන්න වැනි ජීවක්‍රිය සඳහා ශක්තිය අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ ශක්තිය අපි ලබා ගන්න පුතේ අපි ලබා ගන්න පෝෂ්‍ය ද්‍රව්‍ය හරහා. මොනවාගෙන්ද? අපි ලබා ගන්න පෝෂ්‍ය ද්‍රව්‍ය හරහා. දැන් අපි අපේ ගන්න ආහාරය අඩංගුන පෝෂ්‍ය පදාර්ථ කීපයක් නේද? කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, ලිපිඩ තියෙනවා, ඛනිජ ලවණ තියෙනවා, විටමින්. නේද? මේ තමයි ප්‍රධාන පෝෂක. එතන මේ සියලුම පෝෂක අපේ දේහ අපි ලබා ගන්නේ මෙන්න මේ පෝෂණය කියන ක්‍රියාවලිය හරහා. අපි ගන්න ආහාර හරහා නේද? එතකොට අපි කලින් සඳහන් කරා වගේම අපේ දේහය පවත්වාගෙන සඳහා අවශ්‍ය කරන ශක්තිය අපි ලබා ගන්නේ අර මම කලින් සඳහන් කරපු පෝෂ්‍ය ද්‍රව්‍ය හරහා. එතකොට පුතේ පෝෂණය අපිට පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරන්න. පෝෂණය අපිට පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරන්න. එකක් ස්වයංපෝෂී පෝෂණය. අනෙත් එක විෂමපෝෂී පෝෂණය. ස්වයංපෝෂී පෝෂණයයි විෂමපෝෂී පෝෂණය. ස්වයංපෝෂී කිව්වහම දැන් මේක අදහස් වෙන්නේ මේ ස්වයංපෝෂීන්ට පුළුවන් තමන්ට අවශ්‍ය ආහාර තමන් තුන නිෂ්පාදනය කරගන්න. ස්වයංපෝෂී ජීවීන්ට පුළුවන් තමන්ගේ ආහාර අවශ්‍යතාව සමංසිම සම්පූර්ණ කරගන්න පුළුවන්. එයාලා අනෙකුත් ජීවීන් මත පෝෂණ අවශ්‍යතා සඳහා යැපෙන්නේ නැහැ. පැහැදිලිද? ඒතර ස්වයංපෝෂී කියලා කියනවා තමන්ගේ ආහාර තමා විසින් නිෂ්පාදනය කරගන්න ජීවීන්. එතන මේ ස්වයංපෝෂී පෝෂණය පුතේ නැමදත් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මේ ආහාර නිෂ්පාදන කරගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීමේ ප්‍රභව මත. කොහොමද? මෙන්න මේ ආහාර නිෂ්පාදනය කරගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීමේ ප්‍රභව මත. එකක් තමයි ප්‍රභාසයම් පෝෂේ. අපේ කොටසක් හඳුනා ගන්න පුළුවන් කොහොමද? ප්‍රභාසයම් පෝෂේ. අනෙත් එක රසායනික සයම් පෝෂේ. මොකද්ද? රසායනික සයම් පෝෂේ. ප්‍රභාසයම් පෝෂේ රසායනික සයම් පෝෂේ. එතකොට ප්‍රභා කුවාම සාමාන්‍ය අදහසනේ ආලෝකය. ඒතර අපි ප්‍රභා ස්වයංපෝෂින්ද කියනවා ප්‍රභා සංශ්ලේෂී ජීවින් කියලාත් කියනවා. ඒතර රසායන ස්වයංපෝෂින්ද අපි කියනවා රසායන සංශ්ලේෂී ජීවින් කියලා. ඒතර පුතේ ප්‍රභා ස්වයංපෝෂී ජීවීන්ට උදාහරණයක් තමයි හරිත ශාක. අපි දන්නවා හරිත ශාක ස්වයංපෝෂී ජීවි කාණ්ඩයක්. යාලා තමන්ගේ ආහාර තමා විසින් නිෂ්පාදින කරගන්නවා. කොහොමද? යාලා මුල් මගින් පසෙන් අවශෝෂණය කරගන්න ජලයත් වායුගෝලයෙන් පූටිකාහාර ඇතුල් කරගන්න කාබන් ඩයොක්සයිඩ් වායුවත් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ශාක පත්තත ශාකයේ කොළ පැහැති කොටස තියෙන වර්ණකයක් තියෙනවා හරිතප්‍රද කියලා. මේ හරිතප්‍රද වර්ණකය මගින් අවශෝෂණය කරගන්න ආලෝකද සූර්ය ශක්තිය ශක්තිය ලෙස යොදාගෙන ආහාර නිෂ්පාදනය කරනවා. මේ ක්‍රියාවට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය. මොකද පුතේ කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය නේද? එතකොට බොහෝමයක් ශාක ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් ප්‍රභා ස්වයංපෝෂී. එතකොට අරමස්සා කලින් සඳහන් කරා වගේම ශාක වලට පුළුවන් පුතේ මුල් මගින් පසෙන් අවශෝෂණය කරගන්න දෞරා ගන්න ජලයත් වායුගෝලයෙන් ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් උත් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද මගින් අවශෝෂණය කරගන්න සූර්ය ශක්තිය නැත්නම් සූර්ය ආලෝකය ශක්තිය ලෙස යොදාගෙන ආහාර නිෂ්පාදනය කරන්න. මේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. මොකද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය. එතකොට මෙන්න මේ හරිත ශාක තුළ සිදුවන ආහාර නිපදවීමේ මෙම ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට පුතේ ප්‍රභා සංශ්ලේෂණය අපිට වචන සමීකරණකින් දක්වන්න පුළුවන්. වචන සමීකරණකින් දක්වන්න පුළුවන්. කොහොමද? මේක අපි වම් පැත්තේ අපි ලියනවා. මේකේ දාගන්න අමුද්‍රව්‍ය මොනවද? කාබන් ඩයොක්සයිඩ් ධන ජලය. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ඊතලයක්. ඊට පස්සේ ඊතලේ උඩ අපි සූර්ය ශක්තිය කියලා ලියනවා. ඊතල යටින් අපි හරිතප්‍රද කියලා ලියනවා. මේකේ ලැබෙන ඵල ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ඊළඟට මේකේ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායු නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය තුලින් තමයි පුතේ එහෙනම් ස්වායුක ජීවීන්ගේ නැත්නම් ස්වායු ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායු සපයන්නේ. නේද? ඔබට පැහැදිලිද දැන්? එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලින් අපිට ලැබෙන්නේ ආහාර විතරක් නෙවෙයි. නේද? ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජනු ලබා දෙනවා. එතන ආපහු මතක් කරොත් එහෙම මේක වචන සමීකරණය කාබන් ඩයොක්සයිඩ් ධන ලකුණ ජලය ඊතලයක්. ඊතලයේ උඩ සූර්ය ශක්තිය පහලින් අපලුව හරිතප්‍රද. මේකේ ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ඊට පස්සේ එකතු කිරීමේ ලකුණ ඔක්සිජන්. මෙන්න අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය කියලා. එතන පුතේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය පැහැදිලියම රසායනික ප්‍රතික්‍රියාවක්. එනිසා අපි රසායනික ප්‍රතික්‍රියාවක් දක්වන ක්‍රමය තමයි පුතේ රසායනික සමීකරණය. තුලිත රසායනික සමීකරණය. එතකොට පුතේ ප්‍රභා සංශ්ලේෂණයේ තුලිත රසායනික සමීකරණය වෙන්නේ 6CO2 ධන ලකුණ 6H2O ජලයේ රසායනික සූත්‍රය තමයි H2O. ඔබ මේ කණිගෙනගෙන තියෙනවා. ඊට පස්සේ අර වගේ මීතලය උඩ සූර්ය ශක්තිය යට හරිතප්‍රද. ඒක ග්ලූකෝස් වල රසායනික සූත්‍රය C6H12O6 ධන 6O2. දෙබර මතකද මේක? 6CO2 ධන ලකුණ 6H2O ඊතලයක්. ඊතලයේ උඩ සූර්ය ශක්තිය පහළ හරිතප්‍රද. ඊට පස්සේ ග්ලූකෝස් C6H12O6 ධන ලකුණ 6O2. එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට හරිත ශාක. ඇයි මම මේ හරිත කියන වචන පාවිච්චි කරේ? ඒ කියන්නේ හරිත නොවන ශාකක් තියනවාද? මේ හරිත ශාක තුළ තමයි ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන සූර්ය ශක්තිය අවශෝෂණය කරගැනීමේ හැකියාව තියෙන හරිත ප්‍රදඩංගු වෙනවා. ඒ කියන්නේ හරිත නොවන ශාකක් තියෙන මේ කියන්නේ. නේද? ඔයාලා දැකලා තියෙනනම් අගමුල නැති වෙල. අපි කියන්නේ කුස්කුටා කියලා. එයා පූර්ණ පරපෝෂී ශාකයක්. නේ කුසකුටා වලට ආහාරශපදන කිරීමේ හැකියාව නැහැ. ප්‍රභාසංචනය කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා යා වෙනත් ශාක මත ආහාර සඳහා යැපෙනවා. නේ අපි අද කියනවා පූර්ණ පරපෝෂී ශාකයක් කියලා. එතන පුතේ මෙන්න මේ ශාක නිපදවන ආහාර ශාකයේ කඳ මුල් පත්‍ර එහෙම නැත්නම් පළවල ගබඩා කරනවා. මේ සමහර ශාක එයාලා දෙන ආහාර කඳේ ගබඩා කරනවා. දැන් අපි ගත්තත් උග්ගස් නේද කඳේ ගබඩා කරන්නේ ආහාර නේද? ඊළඟට සමහර මුල් මඤ්ඤොක්කා බතල නේද? ඒ වගේ වගේ මුල් වල ආහාර ගබඩා කරනවා. සමහර පත්‍ර වල ආහාර ගබඩා කරනවා. සමහර ඒවා පළවල ආහාර ගබඩා කරනවා. නේද? අපි කිව්වා එතකොට ශාක පත්‍ර වල නිපදවන ආහාර වලින් කොටසක් පුතේ මේ ශාකයේ සිදුවන ජීවක්‍රිය සඳහා වැය වෙනවා. ශාකයේ රෝණක ශක්ති නිපදවන වැය වෙනවා. කොටසක් ශාකයේ කඳ මුල් පත්‍ර හෝ පළවල ගබඩා කරලා තියා ගන්නවා. එතකොට පුතේ ශාක විසින් නිපදවන ආහාර හෝ වෙනත් ජීවි සම්භවයක් ඇති කාබනික ආහාර මත එපෙන ජීවීන්ට අපි කියනවා විෂම පෝෂින් කියලා. මොකද්ද? ශාක විසින් නිපදවන ආහාර හෝ වෙනත් ජීවි සම්භවයක් ඇති කාබනික ආහාර මත එපෙන ජීවීන් අපි කියනවා විෂම පෝෂින් කියලා. එතකොට සියලුම සතුන් විෂම පෝෂින්. සියලුම සතුන් විෂම පෝෂින් වෙනවා. ඒ කියන්නේ සතුන් ඍජුව හෝ වක්‍රව ශාක මත යැපෙනවා ආහාර සඳහා. දැන් අපි ගත්තොත් ශාක භක්ෂකයින් ඍජුවම ශාක මත යැපෙනවා ආහාර සඳහා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගම මුවෙක් මුවා එයා ශාක ආහාරට ගන්න නේද? අපි නම් ශාක භක්ෂකයින් කියලා. හැබැයි කොටිය ශාක ආහාර ගන්න ශාක ආහාරට ගන්නේ නැහැ. එයා සතුන් ආහාරට ගන්න. එයා මාංශ භක්ෂකෙක් නේ නේද? කොටිය කියන්නේ මාංශ භක්ෂක සතෙක්. එයා අනෙකුත් සතුන්ගේ මාංශය තමයි මස් තමයි ආහාරට ගන්න. දැන් මිනිස්සු වගේ ගත්තොත් අපි ශාක ආහාරට ගන්නවා. ඒ වගේම සත්ව ආහාරත් අපි ගන්න නේද? ශාකත් ආහාරට ගන්නවා, ශාක රසුත් ආහාර ගන්නවා. ඒ වගේම සත්ව කටසුත් ආහාර ලෙස ගන්නවා. එහෙනම් අපි කියනවා අපි කවුද අපි කියන්නේ නේද? අපි දැන් කතා කරා ශාක හට ගන්න කට්ටිය ශාක භක්ෂක, මාස හට ගන්න කට්ටිය මාංශ භක්ෂක. ඒ වගේම ශාක සහ සතුන් කියන කොටස් දෙකම හට ගන්න අපි කියනවා සර්ව භක්ෂකීන් කියලා. ඉතින් ඔය තුන් ගොල්ලොම ඍජුව හෝ වක්‍රව ශාක මත යැපෙනවා ආහාර සඳහා. ඇයි මේ? දැන් අපි දන්නන කොටිය ශාක හට ගන්න නැහැනේ. නමුත් කොටිය අහට ගන්න මුවා නේද? එතන මුවා ආහාරට ගන්නේ ශාක. එතන ශාක නැති වුණොත් මුවාට ආහාර නැහැ නේද? එතන මුවාට ආහාර නැතුව මුව නැහැ. එතන මුවන් නැති වුණොත් කොටියට ආහාර නැහැ. ඒ නිසා කොටිය කෙලීම නැතත් වක්‍රව ශාකම තමයි යෙපෙන්නේ ආහාර සඳහා. එතකොට පුතේ ඔල පොතේ 8-7 රූපය පොඩ්ඩක් බලන්න. ඒකේ දෙන මේ ස්වයංපෝෂීන් සහ විෂමපෝෂීන් අතර ඇති ආහාර සම්බන්ධතාව දක්වලා තියෙනවා නේද? ස්වයංපෝෂීන් සූර්ය ශක්තිය මගින් යොදාගෙන ආහාර නිෂ්පාදනය කරනවා නේද? ඒතර පළඟැටියා මේ ශාක ආහාරට ගන්නවා. ඒතර පළඟැටියා ආහාරට ගන්නවා ගෙම්බ නැත්තම් මැඩිය නේද? මැඩිය වහරට ගන්නවා උකුස්සා නේද? ඒ වගේම මැඩියව ආහාර වෙනවා කාර්ද නයාට. ඒ වගේම නය ආහාර කරගන්නවා කවුද? උකුස්සා. එතකොට මේ සියලුම ජීවීන් මිය ගියාට පස්සේ ඒ ජීවීන් මත වැඩිලා මෘතෝප ජීවීන්, ඒ කියන්නේ මෙන්න මේ මල තේහ මත වර්ධනය වෙලා ඒවා සරල ද්‍රව්‍ය බඩපත් කරන, ජීර්ණය කරන, වියෝජනය කරන ජීවීන්ට අපි කියනවා මෘතෝප ජීවීන් කියලා. නේ? මෘතෝප ජීවීන් මගින් මොකද කරන්න? මේ දේහය නැවතත් සරල සංයෝග බවට බෙද හැදෙනවා. ඔබට මම කියන දේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට ඔන්න අපි පෝෂණය ගැන සාකච්ඡා කළා. අපි ආපහු මේක මතක් කළොත් පෝෂණය කියලා කියන්නේ ජීවය පවත්වාගෙන සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය. මොකද්ද පෝෂණය කියලා කියන්නේ? ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය. එතර අපිට ශක්තිය ඕනි කරනවා කියලා කිව්වා ශාරීරික වර්ධනයට, ගෙවි ගිය කොටස අලුත්තරියා කරන්න වගේ ජීවක්‍රියා සඳහා. එතර අපි කොහොමද මේ ශක්තිය අපි ලබා ගන්නේ? පෝෂ ද්‍රව්‍ය හරහා. එතර මේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා අපි කිව්වා. සම්පෝෂී පෝෂණය සහ විෂම පෝෂී පෝෂණය. සම්පෝෂණ කියලා අපි කිව්වා තමන්ගේ ආහාර තමාට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන ජීවීන්ට. ඊට පස්සේ ඒ කාණ්ඩ දෙකකට බෙදුවා අපි ප්‍රභා සම්පෝෂී සහ රසායනික සම්පෝෂී කියලා. නේද? ප්‍රශාග ප්රභා සම්පෝෂී සමහරක් බැක්ටීරියා රසායනික සම්පෝෂී හේතුව මෙන්න මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවට සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න පුතේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය වල ගබඩලා තියෙන ශක්තියමයි. රසායනික ද්‍රව්‍ය වල ගබඩලා තියෙන ශක්තිය ප්‍රයෝගී කරගෙන ආහාර නිෂ්පාදනය කරන ජීවීන්ට අපි කියනවා රසායනික සම්පෝෂීන් කියලා. උදාහරණයක් බැක්ටීරියා. ඊතර ප්‍රභා සම්පෝෂීන් ආලෝකීය ප්‍රයෝග නැත්නම් සූර්ය ශක්තිය ප්‍රයෝගී කරගෙන තමයි ආහාර නිෂ්පාදනය කරන්න කියලා අපි කිව්වා. එතකොට මෙන්න මේ හරිත ශාක තුළ සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි ප්‍රභා සංශ්ලේෂණය අබෝස් දන ඔක්සිජන්. එලෙස අපි කිව්වා ශාක විසින් නිපදවන ආහාර හෝ වෙනත් ජීවී සම්භවයක් ඇති කාබනික ආහාර මත එපෙන ජීවීන් විෂම පෝෂීන් කියලා. එතර පුතේ ශාක විසින් නිපදවන ලද ආහාර හෝ වෙනත් ජීවී සම්භවයක් ඇති කාබනික ආහාර මත එපෙන ජීවීන් විෂම පෝෂීන් කියලා අපි හඳුන්වනවා. එතන අපි කිව්වා සියලුම සතුන් විෂම පෝෂීන් ගණිත අයත් වෙන්නේ. හේතුව සියලුම සතුන් ඍජුව හෝ වක්‍රව ආහාර මත යැපෙනවා, ශාක මත යැපෙනවා ආහාර සඳහා. එනිසා අපි යාලට විෂම පෝෂණ කියලා හැඳින්වුවා. අතර විෂම පෝෂණ අපි වර්ග කරා ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක විදිහට. ඊළඟට අපි මෙන්න මේ සෑම පෝෂණ සහ විෂම පෝෂණ අතර ඇති ආහාර සම්බන්ධතාව ආහාර ජාලයක ඇසුරෙන් පැහැදිලි කරා. ඔන්න පුතේ අද අපේ පාඩම උනේ පෝෂණය පිළිබඳව. මා හිතනවා ඔබට පෝෂණය කියන එක ඔබට පැහැදිලි ඇති කියලා. අතර පෝෂණය සිදු කරන්නේ ජීවීන් පමණයි. අජීවීන් පෝෂණය සිදු කරන්නේ නැහැ. හරි. එතකොට පුතේ අද අපි පාඩම මෙතනින් අවසන් කරනවා. නැවතත් අපි දවසක ජීවනික ලාක්ෂණික පාඩමකට හමුන බලාපොරොත්තු වෙමින් එතෙක් ඔබට ආයුබෝවන්.